වේගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතිය දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඊළඟට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අද දවසෙත් අපි ඌවේ ගුරු කිදරින් මේ සූදානම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ශ්‍රේණියේ පාඩම කියලා දෙන්න. අද දවසේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 10 ශ්‍රේණියේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තෝව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් කුරුපියාණන්.
ආයුබෝවන් සුබ උදෑසනක් පුතේ. විශේෂයෙන් අපි මිට පෙරාතුව අපි කතා බහ කළා, බොහෝ කාරණා කතා කරා, මේ විශේෂයෙන් 10 වසර සඳහා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළව. ඔබට මතක ඇති කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා ගැන අපි සාකච්ඡාවට ගත්තා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනය කියන මාතෘකාව යටතේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් 10 වසර 4 වෙනි පාඩමට අදාළව තමයි අපි මේ කාරණා කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සහ ජනමාධ්‍ය ආයතනවල පවත්නා ස්වභාවය ගැන අධ්‍යයනය කිරීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. මොකද ප්‍රධාන වශයෙන් අපට ඇත්තරම ජනමාධ්‍ය ආයතනවල කාර්යභාරය සහ ඒ වගේම ඒ ආයතන තුළ ක්‍රියාත්මක වන ආකාරය ගැන හඳුනා ගැනීම තුළින් විශේෂයෙන් මාධ්‍ය වෘත්තියට කිසියම් දවසක ප්‍රවේශ වෙනකොටත් ඔබට ඒ කරුණ කාරණා ගැන දැනීමක් සහ අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් යොමු වෙන තැනක් විදිහට මේ මාතෘකාව අපට සාකච්ඡාවට ගන්න පුළුවන් වෙනවා. ඒතර විශේෂයෙන් පුවත්පත් ආයතනික ක්‍රියාකාරීත්වය ගැන අපට කරුණු කාරණා බොහෝමයක් කතා බහ කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය ආයතනික ක්‍රියාකාරීත්වය සහ එහි වැඩසටහන් අන්තර්ගතය ගැන බොහෝ දේවල් අපට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි රූපවාහිනී මාධ්‍ය ආයතනික ක්‍රියාකාරීත්වයේ නේද විශේෂයෙන් කොහොමද මේ ආයතනයේ මේ කටයුතු සම්පාදනය වෙන්නේ කියන කාරණාව ගැන අපට බොහෝ කාරණා කතා බහ කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට අපි ඇත්තටම නිවසට වෙලා ජනමාධ්‍ය පරිහරණය කරාට මේ මාධ්‍ය ආයතනවල පවත්න ක්‍රියාකාරීත්වය ගැන දැනීමක් සහ අවබෝධයක් අපට තියෙන අල්ප වශයෙන්. ඒ නිසා මාධ්‍ය ආයතන පිළිබඳව ඉගෙන ගැනීම වඩා වැදගත් වෙනවා. මාධ්‍ය අධ්‍යයන විශේෂ හදාරන දරුවෙක් විදිහට මේ නිපුණතාවය නැත්නම් මේ හැකියාව සංවර්ධනය කර ගැනීම විශේෂයෙන් වඩා වැදගත් වෙනවා. මොකද හේතුව කිසියම් දවසක ඔබ උසස් පෙළට මාධ්‍ය අධ්‍යයන විශේෂ තෝරා ගැනීම, ඒ වගේම ඔබ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කිසියම් දවසක මේ ජනසන්නිධිනකින් විශේෂ තෝරා ගැනීමත් එක්කලා ඔබට මේ මූලික ප්‍රවේශය නැත්නම් මේ 10 වසර ඉඳලා ඔබ මේ ඉගෙන ගන්න කරුණු කාරණා බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා අපට හිතෙනවා. ඉතින් ජනමාධ්‍ය ආයතන ගැන අධ්‍යයනය කරනකොට අපි කිව්වා විශේෂයෙන් පුවත්පත්, ඒ වගේම ගුවන්විදුලි සහ රූපවාහිනී ප්‍රධාන වශයෙන් අපට කතා බහ කරන්න පුළුවන් කියලා අපි කිව්වා. හැබැයි මේ මාධ්‍ය ආයතන ගැන අපි සාකච්ඡා කරනකොට මුලින්ම අපට කතා බහ කරන්න පුළුවන් පුතේ මේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන හිමිකම හා ක්‍රියාකාරිත. හිමිකම කියලා කියන්නේ අයිතිය කොයි ආකාරයෙන්ද බෙදලා තියෙන්නේ කියන කාරණාව ගැන අපට කතා බහ කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් මේ එහෙම අයිතිය ගැන කතා කරන්න උවමනා වෙන්නේ මේ හිමිකාරීත්වය මූලික කරගෙන ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වත් යම් යම් වෙනස්කම් වලට භාජන වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ නැත්තම් මාධ්‍ය අයිතිය අනුකූලව අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කරතේ කතා බහ කරන්න පුළුවන් වෙනවා. එක රාජ්‍ය මාධ්‍ය, අනිත් එක තමයි පෞද්ගලික මාධ්‍ය විදිහට අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපට කතා බහ කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට ඒ වගේම පුවත්පත් දැන් පුවත්පත් ආයතන ගත්තට පස්සේ දැන් පුවත්පත් ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට රාජ්‍ය මාධ්‍ය අර්ථයේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන පුවත්පත්ක් විදිහට අපට සැලකෙනවා. ඒ වගේ පුවත්පත් ආයතනයක් විදිහට සැලකෙනවා ලේකවුස් ආයතනය. ඒතකොට ලේකවුස් ආයතනයෙන් එළියට එන සියලුම පත්‍ර රාජ්‍ය පුවත්පත් විදිහට තමයි සැලකෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දිනමින පුවත්පත්. ඊළඟට සිළුමින පුවත්පත්. එතකොට සිළුමින පුවත්පත් ආරම්භ කරන 1930 විතර. හැබැයි ඒක මුලින් ආරම්භ කරන උනන් තිබුණේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ. ඊට පස්සේ දිනමින පත්‍රය ආරම්භ කර 1909 12 මාසේ 17 වෙනිදා එච්.එස්. පෙරේරා තමයි පළවෙනි කතෘවරයා බවට පත් වුණේ. එතකොට මුල් වකවාන තුන මේ පුවත්පත් පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ආරම්භ වුණාට වර්තමානයේ මේ පුවත්පත් දෙකම ලේකවුස් ආයතනය යටතේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ පුවත්පත් දෙක ප්‍රධාන වශයෙන් රාජ්‍ය පුවත්පත් වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාදීප පත්‍රය නේද? ලංකාවට යක් ජනප්‍රිය පුවත්පතක් විදිහට සැලකෙන ලංකාදීප පත්‍රයේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ නිකුත් වෙන පුවත්පතක්. ඒ වගේම තමයි අරුණ පුවත්පත. ලංකාවේ මේ මෑතකදී ජනප්‍රිය පුවත්පතක්. ඒ පුවත්පතත් පෞද්ගලික හිමිකාරීත්වය යටතේ තමයි ප්‍රකාශනය වෙන්නේ. ඒ වගේම අපට ගන්න පුළුවන් තව මොනවාද? රිවිර පුවත්පත, මෞබිම පුවත්පත නේද? මේ සිවුල පුවත්පත් ප්‍රධාන වශයෙන් පුතේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ තමයි නිකුත් වෙන්නේ. ඊළඟට අපි කතා කරමු හිමිකාරීත්වය අනුගුණ මාධ්‍ය බෙදීම ගැන. කතා කරනකොට ලංකාවේ ගුවන් විදුලි නාලිකා, නැත්නම් ලංකාවේ ගුවන් විදුලි ආරම්භ කරන්නේ 1925 දෙසැම්බර් මාසේ 16 වෙනිදානේ. එතකොට මේ ආරම්භ කරන ගුවන් විදුලිය රාජ්‍ය ගුවන් විදුලියක් විදිහට තමයි ක්‍රියාත්මක වුණේ සහ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන සියලුම ගුවන් විදුලි නාලිකා රාජ්‍ය හිමිකාරීත්වය යටතේ තමයි පාලනය වෙන්නේ. ඊට අමතරව අපි දන්නා 1993 පස්සේ ගුවන් විදුලි නාලිකා ගැන අධ්‍යයනය කරනකොට පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා බොහොමයකුත් අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ අනුව විශේෂයෙන් ජනප්‍රිය නාලිකාවක් තමයි සිරස. ඒ කාලේ 1994 තුන්වන මාසේ 2 වෙනිදා තමයි සිරස ආරම්භ වෙන්නේ. සිරස ආරම්භ කිරීමත් එක්කලා තමයි ප්‍රධාන වශයෙන් ලංකාවට පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ඇසුර ලැබුණේ. හැබැයි ඊට පෙර ආතෝ 99 කියලා මේ FM නාලිකාව පටන් ගන්නවා. නමුත් ඒකේ ක්‍රියාකාරීත්වය තරම් ප්‍රබල වුණේ නැහැ. අද වෙනකොට සෑහෙන ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයක් පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වෙනවා කියන කාරණා පුතේ අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට අපි ඔන්න ගුවන් විදුලිය සහ පුවත්පත ගැන කතා කරාට පස්සේ අපි එමු රූපවාහිනිය ගැන කතා කරන්න හිමිකාරීත්වයත් එක්කලා. එතකොට ලංකාවේ රූපවාහිනිය ආරම්භ කරන්නේ 1979 4 වෙනි මාසේ 13 වෙනිදා. එතකොට ITN එක තමයි ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව බවට පත් වෙන්නේ. එතකොට මේ රූපවාහිනී නාලිකාව ආරම්භ කරේ ෂාන් වික්‍රමසිංහ කියන කෙනෙක් මූලික වෙලා. එතකොට මේක පෞද්ගලික හිමිකාරීත්වය යටතේ තමයි මුලින්ම ආරම්භ කෙරෙන්නේ. හැබැයි ඒක 1979 6 වෙනි මාසේ 5 වෙනිදා ආණ්ඩුවට පවර ගන්නවා. මේ ඊයේ පෙරේද ඔගලන්ට මතක ඇති මේ 6යි 5 වෙනිදා ITN එකේ නැත්තම් ස්වාධීන රූපවාහිනී ඒගොල්ලොන්ගේ මේ 72 වෙනි උපන්දිනයේ සැමරුවා. ඉතින් ඔන්න එහෙනම් ITN එක දැන් ක්‍රියාත්මක වෙන්නේ තුරු රජයේ හිමිකාරීත්වය යටතේ. ඊළඟට අමතරව 1982 ආරම්භ කරන ලද ජාතික රූපවාහිනී ආරම්භ කළේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය හිමිකාරීත්වය යටතේ. අදටත් ඒක රජයේ යටතේ තමයි පවතින්නේ. ඊට අමතරව අපි දන්නවා 90 ගණන් වල 93න් පස්සේ ප්‍රධාන වශයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකා ගණනාවකුත් ආරම්භ කරනවා. සිරස, හිරු, ඊට පස්සේ දෙරණ, නේද සියත, මේ විදිහට නාලිකා ගණනාවක් අපට අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් ඔන්න පුතේ අපට ජනමාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හිමිකම මූලික කරගෙන මේක බෙදීමකට ලක් කරන්න පුළුවන් කියන කාරණාව අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. රයිට්. අපි එහෙමනම් ඔන්න ඒ බෙදීම ගැන අධ්‍යයනය කරාට පස්සේ අපි චුට්ටක් අපි අවධානය යොමු කරමු දැන් ආපහු පුවත්පත පිළිබඳව. ඔව්, පුවත්පත ගැන අපි කතා කරනකොට මේ පෞද්ගලිකව පුවත්පත් බිහිවීම අපට විස්තරාත්මකව සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. අපි දන්නවා ලංකාවේ ප්‍රථම පුවත්පත වෙන්නේ කලම්බු ජර්නල්ස් කියන පත්තරේ. ඒක ඉංග්‍රීසි පුවත්පතක්. ඊට පස්සේ විශේෂයෙන් මේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ නිකුත් වෙච්ච පුවත්පත් ගැන අධ්‍යයනය කරනකොට 1871 කවට කතිකයා කියන පුවත්පත අපි කියන උපහාසාත්මක තොරතුරු අන්තර්ගත කරලා පළවිච්ච පුවත්පතක් විදිහට සැලකෙනවා. ඒ පුවත්පත විදිහට අපි සැලකෙන්නේ මේ කවට කතිකයා කියන පුවත්පත. ඒ වගේම තව කවට පුවත්පත් ගණනාවක් අපේ රටේ පළ වුණා. කවට සුන්දරී, කවට කෙල්ල, මේ විදිහට පුවත්පත් ගණනාවක් පළ වුණා. එතකොට 871 කවට කතිකයා පුවත්පත පෞද්ගලික හිමිකාරිත්වයටදී ආරම්භ කරපු පුවත්පතක් විදිහට සැලකෙනවා. ඒ වගේම 1841 උදේ තාරගේ කියන පුවත්පත ප්‍රථම දෙමළ පුවත්පත විදිහට ආරම්භ කරනවා යාපනයේ මූලික කරගෙන. ඒ පුවත්පත පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ආරම්භ වුණු පුවත්පතක් විදිහට තමයි පුතේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ඔය ඔබ්සර්ව පුවත්පත ඉස්ලාම ආරම්භ කරන්නේ ඔබ්සර්ව එන් කමර්ෂල් ඇඩ්වර්ටයිසර් කියන පුවත්පත ආරම්භ කරන්නේ 1834. මේ ආරම්භ කරපු පුවත්පතත් මුල්වක වානුව තුල ප්‍රධාන වශයෙන් මේ පෞද්ගලික හිමිකාරිත්වය යටතේ තමයි ආරම්භ කරන ලද්දේ. ඒ වගේම තමයි 1909 දී මම ඉස්සලත් සඳහන් කරා දීර්මෙන පුවත්පත 1909 දොළොස්වැනි මාසේ 17 වෙනිදා ආරම්භ කරේ. එච්.එස්. පෙරේරාගේ කර්තෘත්වය යටතේ තමයි මේක ආරම්භ කරන්නේ. එතකොට මේ පුවත්පතත් ප්‍රධාන වශයෙන් අර අපි සඳහන් කරපු විදිහට පෞද්ගලික හිමිකාරිත්වය යටතේ තමයි මුලින්ම ආරම්භ කරන. හැබැයි අද දිනමෙන පුවත්පත අපි කිව්වා ලේක් හවුස් ප්‍රකාශනයක් විදිහට රජයේ පුවත්පතක් විදිහට තමයි මේ පුවත්පත බිහි වෙන්නේ නැත්නම් නිකුත් වෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රථම පුවත්පත විදියට සැලකෙන්නේ 1862 ආරම්භ කරන ලද ලංකා ලෝකයේ කියන පුවත්පත. මේ ලංකා ලෝකයේ කියන පුවත්පතත් විශේෂයෙන් බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් තමයි මුද්‍රණය කිරීමට මූලිකත්වය ගැන කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා හැබැයි අපි දන්නා මේ පුවත්පත ලියාපන්චි නොකර පුවත්පතක්. ටික කලකින් මේ පුවත්පත වැහිලා යනවා. ඊට පස්සේ 1864 ලක්මිනි පහන කියන පුවත්පත බිහි වෙනවා. එතකොට මේ පුවත්පත් ප්‍රධාන වශයෙන් අර ප්‍රභූන් ගණනාවක් සහ බෞද්ධාගමික වශයෙන් වැදගත් වුණු අපේ ස්වාමින් වහන්සේලා බොහොමයක් එකතු වෙලා තමයි පුතේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි 1866 ඥානාර්ථ ප්‍රදීපය කියන පුවත්පත බිහි වෙනවා. විශේෂයෙන් මේ පුවත්පත කතෝලික දහම ප්‍රචාරය කිරීම සඳහා මැදිහත් වූ පුවත්පතක් විදිහට තමයි පුතේ සඳහන් වෙන්නේ. මේ පුවත්පත් බොහොමයක් ගොඩක් වෙලාවට අර මහජන සංවිධානය, එහෙම නැත්නම් මහජන සංවිධානවල කිහිප පොලක් එකතු වෙලා ආරම්භ කරන පුවත්පත් විදියට අපට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම 1906 දී ප්‍රකාශයට පත් කරලද සිංහල බෞද්ධයා කියන පුවත්පත මහබෝධි ව්‍යාපාරයට අයත්ව තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. එතකොට ඔන්න අර හිමිකාරිත්වය ගැන සාකච්ඡා කරනකොට එක පැත්තකින් පෞද්ගලික ව්‍යාපාරය, එහෙම නැත්නම් පෞද්ගලිකව පුද්ගලය මූලික වෙලා ආරම්භ කරපු වහා සමානවම මහජන සංවිධාන මූලික කරලා ආරම්භ කරන පුවත්පත් ගණනාවක් අපට හඳුනා ගැනීම හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික ව්‍යාපාර ගැන අපට ටිකක් වැඩිපුර කතා බහ කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවේ පුවත්පත් කර්මාන්තය ගැන අධ්‍යයනය කරනකොට අතිශය වැදගත් වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි ඩී.ආර්. විජේවර්ධන කියන මහත්තයා. මේ ඩී.ආර්. විජේවර්ධන මහත්තයා 1909 දී තමයි ලේක් හවුස් ආයතනය ආරම්භ කරන්නේ. අද ඒක රජයට පවරගෙන තියෙන කාරණාව ගැන අපි ඉස්සලත් සඳහන් කළා. එතකොට මේ එයා තමයි 1947 ලංකාදීප පුවත්පත ආරම්භ කරනද ජනප්‍රිය පුවත්පතක් විදිහට සැලකෙන ලංකාදීප පුවත්පත ආරම්භ කරේ ඩී.ආර්. විජේවර්ධන මහත්තයා. ඒ වගේම තමයි අපට තවත් වැදගත් පුවත්පත් ආයතන ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි එම්.ඩී. ගුණසේන සමාගම, විශේෂයෙන් එම්.ඩී. ගුණසේන සමාගම විසින් දවස පුවත්පත් ආයතනයේ ආරම්භ කිරීම. ඒ වගේම තමයි ප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහත්තයා උපාලි පුවත්පත් සමාගම ආරම්භ කිරීම. මේ කියන කාරණා මූලික කරගෙනත් විශේෂයෙන් පුවත්පත ප්‍රධාන වශයෙන් මුල් කාලේ ආරම්භ කරේ ඩී.ආර්. විජේවර්ධන මහත්තයා. දිවේ ඉනපත්තරේ ආරම්භ කරේ මේ උපාලි විජේවර්ධන මහත්තයා. ඒතොර දිවේ ඉන පුවත්පත් ආරම්භ කරන්න ප්‍රධාන වශයෙන් මේ උපාලි විජේවර්ධන මහත්තයාගේ දායකත්වයේ ලැබීම ගැනත් අපට කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි 1986 දී විජේ පුවත්පත් සමාගම පිහිටනවා. මේක ආරම්භ කිරීමට මැදිහත් වුණේ ඩී.ආර්. විජේවර්ධන මහත්තයාගේ පුතා වන රංජිත් විජේවර්ධන මහත්තයා. රංජිත් විජේවර්ධන මහත්තයා තමයි මේක ආරම්භ කිරීමට ප්‍රධාන වශයෙන් මැදිහත් වුණු පුද්ගලය බවට පත් වෙන්නේ පුතේ. හරි, ඒ නිසා විශේෂයෙන් මේ පුවත්පත් කර්මාන්තය ගැන අපි කතා බහ කරනකොට පෞද්ගලික ව්‍යාපාර විදිහට පුවත්පත් කර්මාන්තයේ බිහිවීම කියන කාරණාව ගැන හඳුනා ගැනීම සහ ඒව ගැන අධ්‍යයනය කිරීම අතිශය වැදගත් වෙනවා කියන කාරණාව අපට පැහැදිලි කරගන්න පුළුවන්. ඒවගේම දෙමළ පුවත්පත් ගැන කතා බහ කරනකොට වීරකේසරි පුවත්පත් සමාගම ඒ වගේම තිනකුරල් පුවත්පත් සමාගම මේ කියන පුවත්පත් ප්‍රධාන වශයෙන් දෙමළ පුවත්පත් බිහි කරන්නට දායකත්වය සපයපු ව්‍යාපාරික ආයතන ඉදිරිය සැලකෙනවා. අද දවසේත් මේ කියන පුවත්පත් මුද්‍රණය වෙනවා. එසා දෙමළ ජන සමාජය තුළ මේ පුවත්පත් ඉතා ජනප්‍රිය පුවත්පත් ඉදිරිය සැලකෙනවා කියන කාරණාව අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි දේශපාලන පක්ෂ මූලික කරගෙන පුවත්පත් බිහිවීම ගැනත් අපට සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන් ලංකාවේ ඔය සම සමාජ පක්ෂය මූලික කරගෙන පුවත්පත් ගණනාවකුත් බිහිවිච්ච ආකාරය අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔය මේ සම සමාජස්ට් කියලා එහෙම පුවත්පතක් බිහි වෙනවා පුතේ, සම සමාජ පක්ෂයේ මූලික කරගෙන. එතකොට ලක්දිව කියන පුවත්පත බිහි වෙනවා දේශපාලන පුවත්පතක් විදියට. මේද ඒ වගේම තමයි මේ සීනුව කියන පුවත්පතක් බිහි වෙනවා දේශපාලන පක්ෂයක් මූලික කරගෙන. මේ විදියට අපට දේශපාලන පක්ෂ මූලික කරගෙන ලංකාවේ පුවත්පත් බිහිවීම පිළිබඳව අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට ඔන්න අපි ඉස්සලා මුලින්ම කතා කරා පුවත්පත් හිමිකම ගැන කතා කරා, රජයට අයිති පුවත්පත් ගණනාවක් ගැනත් අපි සාකච්ඡා කරා. ඒත් ලංකාවේ පුවත්පත් කර්මාන්තේ හිමිකාරිත්‍ය අනුකූලව විදිහට අපට බෙදා හදාගෙන සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා දරුවනේ. රයිට්, අපි එහෙමනම් ඊළඟට යොමු වෙමු ගුවන් විදුලි මාධ්‍ය ගැන කතා කරන්න. දැන් ගුවන් විදුලි මාධ්‍ය නේද, මේක හරියට දෙයියන්ට තියෙන බලයක් වගේ. එක තැනක ඉඳලා කතා කරනකොට මුළු රටකට ප්‍රදේශයකට ඇහෙන්න කතා කරන්න පුළුවන් මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මුල්වකවානුව තුල අපි දන්නවා මේ තාක්ෂණය බිහි වුණාට පස්සේ මේක ප්‍රධාන වශයෙන් භාවිතයට ගත්තේ ලෝකෙ නැව් ගමනාගමනේ හැසිරවීමටත්, ඒ වගේම යුදමය කටයුතු වලටත් තමයි මේ ගුවන් විදුලි තාක්ෂණය මුලින්ම භාවිත කරේ. හැබැයි අපි දන්නවා අපට ගීත අහන්න නැත්නම් වැඩසටහන් අහන්න ගුවන් විදුලිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන පුද්ගලයා තමයි ගුග්ලිමෝ මාකෝනි මහත්මයා. ඉතින් මෙයා ඉතාලි ජාතිකයෙක්. 1897 නේද ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තේ ආරම්භ කළා තමයි මේ අපට අවශ්‍ය කරන නේද සින්දු අහන්න වැඩසටහන් අහන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීමේ දීමේ ගෞරවය හිමි වෙන්නේ එතුමාට. ඉතින් 1906 වෙනකොට සතපුම 100කට දුරකට විතර මේ ගුවන් විදුලි පණිවිඩ යවන්න පුළුවන් ක්‍රමවේදයා නිර්මාණය කරගෙන තිබුණා. ඒ වගේම අපි දන්නවා 1919 වෙනකොට ගුවන් විදුලි මහජනයාතර ජනප්‍රිය කිරීමට කටයුතු බොහොමයක් දියත් කරන්න හැකියාවක් අවකාශයක් ලැබුණා. ඒ අරකුල ප්‍රථම ගුවන් විදුලි නාලිකා විදිහට BBC ගුවන් විදුලිය 1922 ආරම්භ කිරීමටත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම 1924 වගේ වෙනකොට ඇමරිකාවේ ඡන්ද ප්‍රතිඵල අහන්න, ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල අහන්න කෝටි 2ක් විතර ගුවන් විදුලි යන්ත්‍ර භාවිත කර බවට සාධක තියෙනවා. එතකොට හිතන්න ගුවන් විදුලි ප්‍රධාන වශයෙන් මහජනයා සඳහා භාවිතයට ඇවිල්ලා අවුරුදු 2ක වගේ කාල පරාසයක් ගියාට පස්සේ ඒකේ ව්‍යාප්තිය ගැන හිතලා බලන්න. කියන්නේ කෝටි 2ක් දක්වා වැඩි වුණයි කියන එක. ඒ වගේම තමයි 1970 ගණන් වල වෙනකොට කැනඩාවේ මේ මිනිසුන් ප්‍රමාණයට වඩා ගුවන් විදුලි යන්ත්‍ර තිබූ බවට සාධක තියෙනවා. බලන්න එතකොට රේඩියෝව එහෙම තමයි ගුවන් විදුලි යන්ත්‍රය කියන එක මිනිසුන් අතරට කොතරම් බලපෑමක් ඇති කළා තියෙනවද කියන කාරණාව ගැන අපට තොරතුරු අධ්‍යයනය කිරීමේ හැකියාවක් දරුවනේ ලැබෙනවා. එතකොට අපි දන්න කාරණාව තමයි ලංකාවට ගුවන් විදුලි ආවේ කොහොමද කියන එක ගැනත් අපි කතා බහ කරන එක වඩා වැදගත් වෙනවා. එතකොට අපට පැහැදිලි වෙන කාරණාව තමයි 1922 ලංකාවේ පිහිටවන පුතේ ආධුනික ගුවන් විදුලි සමාජය කියලා එකක්, නැත්තම් වයර්ලස් සමාගම කියලාත් මේකට කියනවා. මේකේ ගොඩක් වෙලාවට ඔය මේ කටයුතු කරලා ලංකාවේ ඉංජිනේරු සංගමේ නිලධාරීන් ගණනාවක් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරා. ඒගොල්ලොන්ගේ උනන්දුව සහ කැපවීම මතත්, ඒ වගේම ලංකාවට එනවා විශේෂයෙන් විදුලි සංදේශ ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතයා ලංකාවට එනවා. ඒ පැමිණීමත් එක්කල මෙන්න මේගොල්ලොන්ගේ ඇතිවෙන බැඳීම මූලික කරගෙන තමයි ලංකාවේ ගුවන් විදුලි ආරම්භ කිරීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කෙරෙන්නේ. ඒ අනුව 1924 ඔය දෙවෙනි මාසයේ 22 දින ගුවන් විදුලි ප්‍රචාරයක් සිදු වූ බවට සාධක ගණනාවක් තියෙනවා. ඊට පස්සේ 1924 6:27 වෙනි දින ඔය ශ්‍රීමත් මැනින් ආඩුකාරවරයා ඉංජිනේරු සංගමයේ උදසා කරන ලද දේශනයක් ගුවන් විදුලියෙන් විකාශනය වුණු බවට සාධක බොහොමයක් තිබෙනවා. ඉඩවස්සේ හැබැයි ගුවන්විදුලිය නිරවශයෙන් ආරම්භ කිරීම කටයුතු කරන්න 1925 දෙසැම්බර් මාසයේ 16 වන දින. ඒකට හේතු සාධක වෙන්නේ ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් නව උපකරණ ගෙනල්ලා කිලෝවොට් 1ක ධාරිතාවයකින් යුත් ට්‍රාන්ස්මීටරයක් හයි කරලා ගුවන්විදුලි විකාශනය කර බවට තමයි සාධක බොහොමයක් අපට මුණගැහෙන්නට තිබෙන්නේ. එතකොට මේ ගුවන්විදුලිය ප්‍රධාන වශයෙන් ආරම්භ කරන්නේ රාජ්‍ය හිමිකාරිත්වය යටතේ තමයි පුතේ 1925 දෙසැම්බර් මාසයේ 16 වෙනිදා ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ කරන්නේ. ඒතර එහෙම ගමන් ගත්ත ගුවන් විදුලිය අපි දන්න කාරණා තමයි 1949 දෙසැම්බර් 1 වෙනිදා ලංකා ගුවන් විදුලි සේවය කියලා නම් කරනවා. ඊට පස්සේ 1966 ඉදිරිපත් කරන ලද 1966 අංක 25 දරන ගුවන් විදුලි සංස්ථා පනත අනුකූලව 1967 ජනවාරි 5 වෙනිදා ඉඳලා ලංකා ගුවන් විදුලිය ගුවන් විදුලි සංස්ථාවක් බවට පත් වෙනවා. එතකොට අද දක්වා මේ ක්‍රියාවලිය මේ සංස්ථා පනත යටතේ ක්‍රියාත්මක වීම අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට 1992 වෙනකොට ලංකාවේ අර පෞද්ගලික මට්ටමේ නැත්නම් අපි කියන ලංකාවේ රාජ්‍ය මට්ටමේ තිබුණු ගුවන්විදුලිය පෞද්ගලික මට්ටම දක්වා ගමන් කිරීමක් අපට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ හේතුව මේ 92 න් පස්සේ ලංකාවේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ගණනාවක් ආරම්භ කිරීමට කටයුතු කරන මම ඉස්සලත් ඒ ගැන සඳහන් කරා පුතේ. එතකොට ගුවන්විදුලි හිමිකාරිතය ගැන කතා කරනකොට රාජ්‍ය හිමිකම සහිත ගුවන්විදුලි සේවා අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මහජන සංවිධාන යටතේ බිහි වෙන ගුවන්විදුලි නාලිකාත් ඊළඟ පෞද්ගලික ව්‍යාපාර යටතේ බිහි වෙන ගුවන්විදුලි නාලිකාත් හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට පුතේ ලංකාවේ ගුවන්විදුලි අද වෙනකොට අපි දන්නා නම් පෞද්ගලික ප්‍රධාන වශයෙන් ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙන ගුවන්විදුලි නාලිකා ගණනාවක් තියෙනවා කියන කාරණාව අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවායි කියන කාරණාව මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරමු රූපවාහිනී මාධ්‍ය ගැන අපි කතා බහ කරමු. ඒතර රූපවාහිනී මාධ්‍ය ප්‍රධාන වශයෙන් ලංකාවේ රූපවාහිනී මාධ්‍ය මං කිව්ව මතක ඇති පටන් ගන්නෙ 1979 අප්‍රේල් මාසේ 13 වන දින කියලා කිව්වා. එතකොට මේක ශාන් වික්‍රමසිංහ ඇතුළු පිරිස තමයි මේකට දායකත්වය ලබා දුන්නේ කියලාත් කිව්වා. ඊට පස්සේ 1979 ජූනි මාසේ 5 වන දින ස්වාධින් රූපවාහිනී සේවය රජයට පවරගත්තා කියලා සඳහන් කළා. ඒ අනුකූලව නේද 42 වෙනි උපන්දිනයත් ඒගොල්ලෝ මෑතකදී සැමරුවා. එතකොට ඔන්න ඔය විදිහට ලංකාවේ පළවෙනි රූපවාහිනී නාලිකාව ආරම්භ කරලා පෞද්ගල හිමිකාරිතය ආරම්භ කළා. ඒක රජයට පවරගත්තා. ඒ වගේම ජාතික රූපවාහිනී ආරම්භ කරන්න 1982 දෙවෙනි මාසේ 15 වෙනිදා ජපාන් රජයේ ආධාර ඇතිව තමයි ආරම්භ කරන්නේ. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මුලින්ම දැක බලා ගැනීමට ලැබෙන්නේ ඇත්තටම මේ ජාතික රූපවාහිනී. ඒකට හේතුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට තමයි ITN එක එහෙම නැත්නම් ස්වාධින් රූපවාහිනී නාලිකාව මුලින් විකාශනය කළේ. පස්සේ දිනියාවේ හයි කරනවා අලුත් ට්‍රාන්ස්මීටරයක්. ඒ හයි කරලා ඉවර වෙලා තමයි දකුණු පළාතට ඔය නරඹන්න අවස්ථාව ලබා දුන්නේ. හැබැයි ජාතික රූපවාහිනී එහෙම නෙවෙයි, පිදුරුතලාගල කඳු මුදුනේ හයි කරන ලද මේ ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයේ මූලික කරගෙන ලංකාවේ බොහෝ ප්‍රදේශවලට රූපවාහිනී නාලිකාව බලන්නට අවශ්‍ය කරන වටපිටාව පුතේ නිර්මාණය කළා දුන්නා. එතකොට ඇත්තටම එහෙනම් මේ ලංකාවේ ඔය පුවත්පත් ඒ වගේම ගුවන්විදුලි සහ රූපවාහිනී ගැන අධ්‍යයනය කරනකොට මේ කියන කාරණා, මේ වගේ ඉතිහාසය, මේවා බිහි වුණේ කොහොමද, මේවා හිමිකාරීත්වය ගැන ඔබ කරුණු කියා දැන කියාගෙන ඉන්න එක කොච්චර වැදගත් වෙනවද කියන කාරණාව අපට මේ තේරුම් ගන්න පුළුවන් මේ කාරණා ගැන අධ්‍යයනය කරනකොට. එහෙම නේද? හොඳයි, අපි එහෙනම් ජනමාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය ගැන අපි කතා බහ කරාට පස්සේ ජනමාධ්‍ය ආයතනවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන හඳුනා ගැනීම කියන කාරණා පුතේ වඩා වැදගත් වෙනවා. මොකද අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ කවුද මේ ආයතනවල ඉන්න ප්‍රධානීන්, කවුද මේ ආයතනවල. අපි දන්න දැන් අපිට ගොඩාක් වෙලා රූපවාහිනියක් දිහාම බලන් ඉනොට අපිට පේන කාරණා තමයි ප්‍රවෘත්ති ගැන නිවේදකය හරි නිවේදිකාව තමයි අපට පේන්නේ. හැබැයි මාධ්‍ය ආයතනයක ලොකු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා පුතේ. සමහර ආයතනවල ඉන්න සභාපති, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලය, පරිසරහ නිෂ්පාදකවරු, පරිසරණ අධ්‍යක්ෂකවරු යටතේ ලොකු විශාල කාර්යභාරයක් මාධ්‍ය ආයතනවල ක්‍රියාත්මක වෙමින් තමයි මාධ්‍ය වැඩසටහන් ඔබේ නිවස වෙත ගෙන එන්නේ. එහෙම නැත්නම් පුවත්පත් ප්‍රකාශනයක් සිද්ධ වෙන්නේ. එනිසා ඒ ගැන අපි හඳුනා ගැනීම කියන කාරණාව වඩා වැදගත් වෙන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා දැන් රාජ්‍ය සංස්ථාවක ඒ වගේම පෞද්ගලික සමාගමක කරුණාකරන කාර්ය සඳහා වඩා වැදගත් වෙන්නේ එහි ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය. ඒතර අධ්‍යක්ෂ මණ්ඩලය තමයි ගොඩක් වෙලාවට මෙහෙවීම සිද්ධ කරන්නේ. ඒතකොට මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න ප්‍රධානියා අපි කියන සභාපති කියලා. ඒතර අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා තමයි සභාපති බවට පත් වෙන්නේ එතකොට ගොඩක් වෙලාවට ඉහළම පුටුවේ ඉන්නේ ඒ සභාපති. එතකොට මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොටත් මේ ප්‍රධාන වශයෙන් ගොඩක් වෙලාවට මේ මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වයේ තුලදී සභාපති කෙනෙක් යටතේ මෙහෙවන අවස්ථා ඕනෑ තරම් අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තට පස්සේ දැන් අපි ගමක ජාතික රූපවාහිනිය නේද? එහි සභාපතිවරයා විදිහට වර්තමාන කටයුතු කරන්නේ රිජිනෝල් කුරේ මහත්මයා. එතකොට එයා යටතේ තමයි අර අධ්‍යක්ෂ මණ්ඩලය පවා නේද වැඩ කටයුතු කරන්නේ. හරි. එතකොට එහෙනම් ඔන්න අපට හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා ඔය අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ මෙහෙවන රූපවාහිනිය සහ ගුවන්විදුලි ආයතනයක එහෙම නැත්නම් පුවත්පත් ආයතනයක ප්‍රධානියා බවට පත් වෙන කවුරුත් නෙවෙයි. කවුද? සභාපතිතුමා. සභාපතිතුමා ගොඩක් වෙලාවට පත් කරන්න පුළුවන් විශේෂ බහර අමාත්‍යවරයා අපි කියන රාජ්‍ය මාධ්‍යයක් නම් එහෙම නැත්නම් ජනාධිපතිතුමා පත් කරන්නත් පුළුවන් පුතේ. එතකොට එහෙනම් සභාපති ඊට පස්සේ සභාපතිගෙන් පස්සේ ඉන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඊළඟට ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්න පුළුවන්. ඒ ශේෂ්ත්‍රවලට බෙදීමත් එක්කලා මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මාධ්‍යවේදීන් කියලා කියන්නේ මාධ්‍ය වෘත්තීමේ කාර්යතුල නිරත වෙන වැඩසටහන ඉදිරිපත් කරන අය. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන දේවල් තමයි මහජනයා වෙත ගලාගෙන එන ආකාරය අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාධ්‍ය ආයතනයක මුල් ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක අපි පොඩ්ඩක් විමසා බලමු පුවත්පත් ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කොයි විදිහට සඳහන් වෙන්නේ කියලා. එතකොට අපි කිව්වා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි ඉහළින්ම ඉන්නේ. ඒගොල්ලෝ තමයි ප්‍රධාන වශයෙන් තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න කොටස බවට පත් වෙනවා. ඊළඟ ප්‍රධාන විධායක කෙනෙක් ඉන්න පුළුවන්. ඒක දෙනෙක් ඉන්න පුළුවන්, කිහිප දෙනෙක් ඉන්නත් පුළුවන්, සමහර ආයතන එක්කෙනෙක් ඉන්න පුළුවන්, ප්‍රධාන විධායක නිලධාරියෙකු ඉන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට සභාපති දේශපාලනික වශයෙන් කෙනෙක්ව පත් කිරීමත් අපට ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ අපේ රටේ සමහර මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන රාජ්‍ය මාධ්‍යවල පවත්නා දේශපාලන පක්ෂයට පක්ෂපාති කෙනෙක් පත් කරන ව්‍යූහයක් අපට වර්තමානයේ හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ඒ දේශපාලන පක්ෂයේ නැත්තම් ආණ්ඩු මාරුකදී එක වෙනස් වෙනවා. ඒක හොඳට අධ්‍යයනය කරන්න අපට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් ප්‍රධාන විධායක යටතේ ඊට පස්සේ අපිට තියෙන පුළුවන් පාලන සහ මුදල් අංශයක් තියෙන පුළුවන්, දැන්වීම අංශයක් තියෙන පුළුවන්, ඊළඟට නිෂ්පාදන සහ අලෙවි අංශයක් තියෙන පුළුවන්. පුවත්පතේ ඊට පස්සේ ඉන්න වඩාත්ම වැදගත් වන කොටස තමයි කතෘ මණ්ඩලේ. දුර කතෘ මණ්ඩල වල ඉන්න පුළුවන් උපදේශක කෙනෙක් ඉන්න පුළුවන්, ප්‍රධාන කතෘ කෙනෙක් ඉන්න පුළුවන්, ඊළඟට ප්‍රධාන සංස්කාරක විදිහට ඉන්න පුළුවන්, ඊළඟට කියන්නේ ඒ අංශ වලට අනුකූලව ප්‍රධාන සංස්කාරකවරුනි ඉන්නවා, ඊළඟට නියෝජ්‍ය සංස්කාරකවරුනි ඉන්නවා, ඊළඟට උප සංස්කාරකවරුන්, ඒ වගේම විශේෂාංග ලියන ලේඛකයන්, ප්‍රවෘත්ති ලියන ලේඛකයන්, මාණ්ඩලික වාර්තාකරුවන්, ඒ වගේම ඡායාරූප ශිල්පීන්, ඒ වගේම තමයි අපි දන්න මේ කාටුන් ශිල්පීන්. දැන් පුවත්පතක ওই කාටුන් අඳින කෙනායම අතිශය ජනප්‍රිය පුද්ගලයෙක් නෙපුතේ නේද? එතකොට ඒකට හේතු සාධකයේ වෙන්නේ අර පිටු ගණනාවකින් කියනට බැරි කතාවක් කාටුන් එකකින් ඉදිරිපත් කරලා සමාජගත කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් ඔය සත්‍ය අන්තපත්තර ගත්තට පස්සේ වඩා වැදගත් වෙනවා විශේෂාංගංශය. ඒතර විශේෂාංග ලිපි ගණනාවක් ඒ තුල අන්තර්ගත වෙනවා අපිට සත්‍ය පුරාවටම කියවන්න පුළුවන් වන විදියට. ඒ වගේම තමයි මේ එතකොට ඔයගොල්ලෝ බලන්න ඔය එක එක පුවත්පත් වලට අදාළ එයාගේ නම තියෙනවා යටින්. ඒ වගේම තමයි විශේෂාංග ගැන කතා කරනකොට ඔය ඉන්නවා ප්‍රධාන වශයෙන් තීරු ලිපි කියලා රචකයෝ වගේක්. තීරු ලිපි රචකයෝ කියලා කියන්නේ ගොඩක් වෙලාවට නිදහස් භාෂාවක් භාවිත කරලා ලියන විශේෂාංග ලිපි වර්ගයක්. ඔබ උසස් පෙළ පන්ති වලට එහෙම ආවට පස්සේ අපට මේවා ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එහෙනම් පුවත්පත් ආයතනගේ ව්‍යූහය පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වෙනවා. ඔබේ පෙළ පොතෙත් මේ සම්බන්ධයෙන් 99 වෙනි පිටුවට ගිහින් බලන්න මේ හා සම්බන්ධව තොරතුරු අන්තර්ගත කරලා තියෙනවා. එතකොට පුවත්පත් ආයතනයක අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය ගැන දැනීමක් සහ අවබෝධයක් ඔබට ලබා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට පුවත්පත් ආයතනයක මේ කාර්යභාරයත් අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොට අපට වඩා වැදගත් වෙන කෙනා තමයි ප්‍රධාන කතෘ. ප්‍රධාන කතෘ කියලා කියන්නේ පුවත්පතේ ඉන්න සියලුම කතෘවරුන්ගේ කාර්යභාරයන් පිළිබඳ හොයා බලමින් කටයුතු කරන කෙනා. එතකොට විශේෂයෙන් එයාට ලොකු කාර්යභාරයක් තියෙන පුවත්පත සමතුලිතව පවත්වාගෙන යාම පිළිබඳව. එතකොට සමහර වෙලාවට සමහර ප්‍රධාන කතෘවරුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පුවත්පතක් බිඳවැටෙන්නත් පුළුවන්. පුවත්පතත් ඒ වගේම අඛණ්ඩව ජනප්‍රිය වෙලා ඉදිරියට යන්නත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට පුවත්පත් ප්‍රධාන කර්තෘවරයා වග කියනවා අර සභාපති, ඒ වගේම ප්‍රධාන විධායකට වග කියන අවස්ථා අපට ඕනතරම් තියෙනවා. ඒ වගේම තමයි යා ලියන ප්‍රධාන ලිපියක් තියෙන පුවත්පත්. අපි ඒකට කියන මේ කර්තෘ වාක්‍ය කියලා අපි කියනවා. එතකොට එක්ක ප්‍රධාන කර්තෘ තමයි කර්තෘ වාක්‍ය ලියන්නේ. එහෙම නැත්නම් එයා බලේ පවරුප කෙනෙක් ලියන්නත් පුළුවන්, නියෝජ්‍ය කර්තෘ එහෙම ලියන්නත් පුළුවන්. ඉතින් ප්‍රධාන කර්තෘගේ කාර්යභාරයෙන් පස්සේ ඊළඟට වඩා වැදගත් වෙන කෙනෙක් තමයි නියෝජ්‍ය කර්තෘ. නියෝජ්‍ය කර්තෘ කියලා කියන්නේ දුර ප්‍රධාන කර්තෘ යටතේ ඉන්න කෙනෙක්. විශේෂයෙන් එයාටත් පුවත්පතේ ලොකු කාර්යභාරයක් පුතේ තියෙනවා. පුවත්පත නිසියාකාරව පවත්වාගෙන යෑම සඳහා පුවත්පතක වඩා වැදගත් වෙන අංශයක් තමයි මේ ප්‍රවෘත්ති අංශය කෙනෙක්. ප්‍රවෘත්ති අංශය දැන් අපි දන්නවනේ පත්තරෙත් දාලා තිබ්බා කියලානේ කියන්නේ. අනේ බලන්නකෝ පත්තරෙත් දාලා තිබුණානේ. මෙහෙම කියන්න හේතු සාධකයේ වෙන්නේ ප්‍රවෘත්තිමය වටිනාකම් වලට පුවත්පතේ ප්‍රධාන තැනක් ලැබෙන නිසා. දිනපතා පුවත්පතක් නම් 70% 80% ආසන්න ප්‍රමාණයක් පුතේ ප්‍රවෘත්ති වලට පළ කරනවා. ඒකට හේතු සාධකයේ වෙලා තියෙන්නේ නේද? ඊළඟ දවසේ තව පුවත්පතක් දිනපතා පුවත්පතක් එන නිසා පුවත්පතක දිනපතා පුවත්පතවල ප්‍රවෘත්ති අංශය වැදගත් වෙනට හේතු සාධකයේ වෙන්නේ අර ඊට පහුවෙන්ද තවත් පුවත්පතක් එන කාරණාව නිසා විශේෂාංග වලට වඩා වැඩි තැනක් දෙන්නේ ප්‍රවෘත්ති වලට නිසා. එතකොට ගොඩක් වෙලාවට අපි කොතරම් විදුත් මාධ්‍ය පරිහරණය කරත් පුවත්පතක් මිලදී ගැනීමටත් අපි කටයුතු කරන අවස්ථා තියෙනවා. තොරතුරු දැනගන්න පුළුවන්, ඒතුළු ළඟ තියාගන්න පුළුවන්, විස්තරාත්මකව ඔබට කියවන්න පුළුවන් නේද? තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්, නොතේරෙන දේවල් පෙන්වලා අහගන්න පුළුවන්. මේ වගේ කාරණා පුවත්පත තුළ අන්තර්ගත වන නිසා තමයි ඒ විදිහට මේ ප්‍රවෘත්තිමය වටිනාකම් වලට විශේෂ තැනක් ලබා දීමට කටයුතු කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔබටත් හැකියාවක් අවකාශයක් ලැබෙනවා නේද? පුවත්පතක ලිපි ලියන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක් බවට පත් වෙනවා පුතේ. ඊළඟට සංස්කාරක අංශය. පුවත්පතක සංස්කාරක අංශය කියලා කියන්නේ පිටු සංස්කරණය කර නැත්නම් අවශ්‍ය විදිහට සකස් කරන අංශයට අපි කියන සංස්කාරක අංශය කියලා. විශේෂයෙන් ඔය සම්මුඛ සාකච්ඡා, ඒ වගේම විවිධ තොරතුරු අන්තර්ගතව ගේන පුවත්පත් ලිපි ඒවා සංස්කරණය කරලා ප්‍රධාන වශයෙන් පුවත්පතට ගැලපෙන ආකාරය සකස් කිරීමේ ප්‍රධාන වගකීමක් මේ සංස්කරණංශයට පුතේ පැවරෙනවා. ඒ වගේම තමයි විශේෂාංගංශය කියන එක. විශේෂාංගංශයක අර පුවත්පතක සත්‍යන්ත පුවත්පතක නම් ප්‍රධාන වශයෙන් වැඩිපුර බරක් දරා සිටින්නේ මේ කියන විශේෂාංගංශය විසින්. එසා විශේෂාංගංශය පිළිබඳව අවධානය යොමු කිරීමත් අතිශය වැදගත් වන කාරණාවක් බවට පුතේ පත් වෙනවා. ඒ වගේම තමයි ඔය ප්‍රධාන වශයෙන් ඡායාරූප සහ කාටුන් අංශය, ඒ වගේ අංශත් විශේෂයෙන් පුවත්පතක වැදගත් කොටසක් විදිහට සැලකෙනවා. මොකද ඒකට හේතු සාධකේ බවට පත් වෙන්නේ පුවත්පතට ගොඩක් කලාවට අවශ්‍ය කරන කාටුන් ලබා දීමේ කාර්යභාරය සිද්ධ වෙන්නේ ඡායාරූප සහ කාටුන් අංශය නිසා. එතකොට අපි ඊළඟට අවධානය යොමු කරමු එහෙනම් පුවත්පත් මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරාට පස්සේ ගුවන්විදුලි ආයතනයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරනකොට ප්‍රධාන අංශයක් තමයි පුතේ ප්‍රවෘත්ති අංශය කියන අංශය. එතකොට ප්‍රවෘත්ති අංශය කියන එක අතිශය වැදගත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සුවිශේෂී වෙලාවන් වලදී ප්‍රවෘත්ති විකාශනයන් සිදු කරනවා. ඊට අමතරව පැයෙන් පැය පුවත් නේද විකාශනය කරන අවස්ථාවත් අපට අහන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ වඩා වැදගත් වන අංශයක් තමයි වැඩසටහන් අංශය. වැඩසටහන් අංශයෙන් කාලීන වැඩසටහන් නේද, ඒ වගේම නාට්‍ය සහ විවිධ ආකෘති යටතේ වැඩසටහන් ගණනාවක් විකාශනය කිරීමට ගුවන්විදුලි මාධ්‍ය ආයතන කටයුතු කරනවා කියන කාරණාවට හඳුර ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. එතකොට ඒකෙත් අර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොට සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඊළඟට ප්‍රධාන විධායක නිලධාරියෙක් ඒත් ඉන්නවා. පාලන සහ මුදල් අංශයක් තියෙනවා. ඊළඟට ගුවන්විදුලි උපදේශන අංශයක් තියෙනවා. නිෂ්පාදන හාලවි අංශය, ඊළඟට වැඩසටහන් නිෂ්පාදකවරු, ඒ වගේ සංස්කරණ ශිල්පීන්, නිවේදකයන් සහ තාක්ෂණික ශිල්පීන්. ඔය තාක්ෂණය කියන කාරණාවත් අතිශය වැදගත් වෙනවා ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොට අපට. හරි, ඔන්නේ විශේෂයෙන් ඒ වගේම තමයි ඉදර ගුවන්විදුලි ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොට දැන්වීම අංශය ගැන අවධානය යොමු කිරීම වඩා වැදගත් වෙනවා. ගුවන්විදුලි මාධ්‍ය ආයතනයේ දැන්වීම ලැබෙන්නේ කොහෙන්ද කියන කාරණා පිළිබඳව අපට මේ හරහා තොරතුරු හඳුනාගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන නිසා. ඒ වගේම තමයි රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොටත්, රූපවාහිනී මාධ්‍ය ආයතනයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරනකොටත් අපට වැදගත් වන සාධකයේ තමයි පුතේ මේ අර ගුවන්විදුලි මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වයට යක් බෙහෙවින් සමාන ආකාරයෙන් රූපවාහිනී මාධ්‍ය ආයතනයකත් ක්‍රියාකාරීත්වය අපට හඳුනාගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. හරි, අපි එහෙමනම් ඊළඟට යමු ජනමාධ්‍ය ආයතන හිමිකම හා ආයතනික ප්‍රතිපත්ති. ගොඩක් වෙලාවට අපි දන්නවා නේද මාධ්‍යයතනක හිමිකම රජය හෝ පෞද්ගලික සතුවෙනවා කියන පෞද්ගලික අංශය නැත පෞද්ගලික ආයතන සතුවෙනවා කියන කාරණාව ගැන අපි අධ්‍යයනය කරා කියන කාරණාපොත අපි කිව්වා නේද. ඒ වගේම තමයි ජනමාධ්‍ය ආයතනවල වැඩ කරන මාධ්‍යවේදීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කරතිත් අපිට කතා කරන්න පුළුවන්. මාණ්ඩලික වාර්තාකරුවන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදිහට කොටස් දෙකක් යටතේ අපිට කතා බහ කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අද වෙනකොට පුරවැසි මාධ්‍යකරණය ගැනත් සාකච්ඡා වීම පවතිනවා. ඒ කියන්නේ මාධ්‍ය වෘත්තියට අදාළ නොවන කෙනෙක් වෘත්තියේ වශයෙන් වැඩසටහන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට දායක වන ආකාරය අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයකුත් පුතේ ලැබෙනවා. එතකොට මේ මාණ්ඩලික වාර්තාකරුවන් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපි දන්න කාරණාව තමයි මේ වෘත්තියේ වශයෙන් අදාළ මාධ්‍ය ආයතනයෙන් වැටු ලැබමින් මාධ්‍ය කාර්ය තුල නිරත වෙන මාධ්‍යවේදීන් අපි කියනවා මාණ්ඩලික වාර්තාකරුවන් එහෙම නැත්නම් මාණ්ඩලික මාධ්‍යවේදීන් කියලා. ඒ වගේම වෙන රැකියාවක් කරන ගමන් මාධ්‍ය වෘත්තියට සම්බන්ධ වෙන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. අපි ඒකට කියනවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදිහට සැලකනවා. ඒතර ගොඩක් කාලකට ඒ ඇයට වැටු ගෙවන්නේ නැහැ. ඒ ඇයට ලැබෙන දීමනාවක්. හැබැයි දීමනාව ඒගොල්ලන්ට ලැබෙන්නේ අර මාධ්‍ය නැත්නම් වැඩසටහනක් ගියාට පස්සේ නැහැ. එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් ගියාට පස්සේ තමයි ඒ ඇයට ගෙවීම කටයුතු කරන්නේ. ගොඩක් කාලකට ඒ මාධ්‍ය ආයතන අපි හිතනකෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීක් ඉන්නවා කියලා නේද, මේ එයාට එයා පුවත්පත් කිහිපයකට තොරතුරු දෙන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න. ඒතකොට එයාගේ නිවුස් එකක් එහෙම නැත්නම් එයාගේ වැඩසටහනක් අදාළ මාධ්‍ය තුල පළ වුණාට පස්සේ එහෙම නැත්නම් විකාශන වුණාට පස්සේ තමයි ඒකට අදාළව ගාස්තුමේ ගෙවීමක් සිද්ධ කරන්නේ. එහෙම නැතුව මේ එයාට ගෙවීම කටයුතු සිද්ධ කරන්නේ නැහැ මේ අකණ්ඩව. නමුත් මාණ්ඩලික වාර්තාකරුවන්ට එහෙම නැහැ. ඒගොල්ලෝ මාධ්‍ය වෘත්තිය කාර්ය නේද, තමගේ මාධ්‍ය ආයතනයට ගිහිල්ලා ඒ කාර්යයට දායක වුණත් මාධ්‍ය ආයතන වෙලා හිටියත් එයාට ගෙවීම කටයුතු කරනවා. අපි දන්නනේ මාධ්‍යවේදීන් තමයි ගොඩක් කාලවට නේද ප්‍රවෘත්තිමය වටිනාකමකින් තියෙන තොරතුරු හොයාගෙන යන්නේ. ඒතර ගොඩක් කාලවට මාධ්‍යවේදීන් තමයි ග්‍රාහකයා වෙත සමීප වෙන්නේ. නේද පුවත්පත ගත්තත්, ගොන්දුරේ ගත්තත්, රූපවාහිනී සේවා ගත්තත්, නේද විශේෂාංග සර මොන අංශයෙන් ගත්තත් ඒ අදාළ මාධ්‍යවේදීන් තමයි සමීප වෙන්නේ. එතකොට අපට පැහැදිලි කාරණාව තමයි ආයතනික මං කියාර ලොකු ක්‍රියාකාරීත්වයක් මාධ්‍ය ආයතනයක තිබුණාට මේ වැඩසටහන ඉදිරිපත් කරන අය එහෙම නැත්නම් සමහර වෙලාවට නේද ප්‍රවෘත්තිය ගේන අයත් එක්කලා තමයි ග්‍රාහකයා අතර සමීප සම්බන්ධතාවයක් ගොඩනගෙන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඒ නිසා මාධ්‍ය වෘත්තිය තුළට සම්බන්ධ වන බොහෝ මාධ්‍යවේදීන් ග්‍රාහකයන් තුල එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන් තුල අසන්නන් තුල ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වන අවස්ථාවත් අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා සමාජයේ කැපී පෙනෙන චරිත බවට මේ මාධ්‍යවේදීන් පත් වෙලා තියෙනවා කියන කාරණාවත් අපට හඳුන ගන්නට පුළුවන් දරුවනේ. අපි දන්නවා දැන් මේ ජනමාධ්‍ය ආයතන හිමිකම ගැන අධ්‍යයනය කරනකොට මේ හිමිකම ගොඩක් වෙලාවට ග්‍රාහකයා කෙරේ බලපානවා. දැන් අපි කිව්ව පෞද්ගලික මාධ්‍ය හරි රාජ්‍ය මාධ්‍ය හරි ගත්තට පස්සේ අපි මේ මාධ්‍යවල හිමිකාරීත්වය මාධ්‍ය සංදේශයන් නැත්නම් මාධ්‍ය අන්තර්ගතයෙන් ගොඩනැගීම කෙරේ බලපානවා. රාජ්‍ය මාධ්‍ය හැම වෙලාවෙම ගොඩක් වෙලාවට රජයට පක්ෂපාතී විදියට වැඩසටහන සකස් කිරීමට යොමු වන ආකාරයක් අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය ආයතනත් ඒගොල්ලෝ පවත්න දේශපාලන හා සමාජ දෘෂ්ටි කෝණයන් මූලික කරගෙන තමයි පුතේ මාධ්‍ය අන්තර්ගතයන් සකස් වීම අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. එහෙමනම් අපට පැහැදිලි වෙන කාරණාව තමයි මාධ්‍ය හිමිකාරීත්වය නිසා ගොඩක් වෙලාවට ග්‍රාහක සමාජය කෙරෙහි නැත්නම් ග්‍රාහක ආකල්ප සහ චර්යාවන් කෙරෙහි ප්‍රබල විදියට බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන කාරණාවත් අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම අපි දකිනවා ගොඩක් වෙලාවට මේ ජනමාධ්‍ය ආයතනයේ වාණිජ අරමුණු අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට පෞද්ගලික මාධ්‍ය ගැන අධ්‍යයනය කරනකොට මේක ඍජුව මේ කාරණාව අපට ඍජුවම හඳුන ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒගොල්ල ගොඩක් වෙලාවට වැඩසටහන් අන්තර්ගතයේ සකස් කිරීමට යොමු වෙන්නේ පුතේ වෙන කිසිම දෙයකට වඩා සමහර ලාට ඒගොල්ලන්ට ලැබෙන වාණිජ ලාභ ප්‍රයෝජනය මූලික කරගෙන වැඩසටහන් අන්තර්ගතයේ සකස් කරන ආකාරයක් අපට හඳුන ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔය අපි දන්නවා දැන් තරුණ මාද වැඩසටහන, ඒ කියන්නේ රියැලිටි වැඩසටහන් ගන්න එහෙම අධ්‍යයනය කරනකොට ඔබට දැකලා ඇති ඒ වැඩසටහන් ගැන අධ්‍යයනය කරනකොට ඒ ලැබෙන SMS වලින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් මාධ්‍ය ආයතනයට ලැබෙනවා. සාමාන්‍ය SMS එකට වඩා ලොකු මුදලක් ඒ හරහා අපට කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා SMS එක යවන කෙනාට. ඊළඟ කාරණා තමයි ඒ හරහා ප්‍රධාන වශයෙන් මාධ්‍ය ආයතනයට ලාභ ලබන්නට හැකියාවක් අවකාශයකුත් ලැබිලා තියෙන තුරු ඒ වැඩසටහන් ගොඩක් වෙලාවට සකස් කරන්නේ මාධ්‍ය ආයතනයට ලැබෙන ලාභය මූලික කරගෙන. ඒවගේම තමයි ගොඩක් වෙලාවට දැන් අර රාජ්‍ය මාධ්‍යවලදී රජයේ අරමුණු ප්‍රතිපත්ති ජනතාව අතර ගෙනියන්නත් ප්‍රධාන විදියට රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගන්න පුළුවන් වෙනවා. ඒතර ඇත්තටම අපි දන්න කාරණාව තමයි රටක මාධ්‍ය සකස් වෙන්න ඕනේ රටේ නේද සමාජ ආර්ථික හා සංස්කෘතික දේහය නේද ගුණාත්මක පැත්තින් වර්ධනය කිරීමට මාධ්‍ය දායක වීම අතිශය වැදගත් වෙන කාරණාවක් බවට පත් වෙලා තිනවා. මේක විචාරයට ලක්වන කාරණාවක් අද දවසේ. මොකද හේතුව මේ මාධ්‍යන්ගේ දායකත්වයේ හරහා ඇත්තටම මේ මාධ්‍ය රටේ සංවර්ධන ක්‍රියාවලියට ඒ වගේම සංස්කෘතිය ප්‍රවර්ධනයට කොයි ආකාරයෙන්ද දායක වෙන්නේ කියන කාරණා ගැන විවාදයට ලක්වන කාරණා අද දවසේ වෙනකොට මතුවීම පවතින නිසා. එනිසා විශේෂයෙන් මේ මාධ්‍ය නියාමනය කිරීම ඒ වගේම තමයි මාධ්‍ය සඳහා ආචාර ධර්මයන් හඳුන්වා දීලා මේ මාධ්‍ය කිරී රජයේ මැදිහත් වීම, ඒ කියන්නේ මාධ්‍ය වඩාත් ගුණාත්මක පවත්වාගෙන යාමට රාජ්‍ය මැදිහත් වීම වඩා වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ ඇත්තරම ආචාර ධර්ම හිම ගැන කතා කරනකොට පුවත්පත් නියාමනය සඳහා පමණයි නිසි ආචාර ධර්ම වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නේ. අද වෙනකොට ඇත්තරම මේ ජනමාධ්‍ය ආයතනවල නියාමනය සඳහා එහෙම ඍජුව සකස් කළද වැඩසටහනක් අපට හඳුර ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබිලා නැහැ දරුවනේ. හොඳයි, එහෙනම් අපි අද දවසේ අපි සාකච්ඡා කරේ පුතේ ජනමාධ්‍ය ආයතන තුල අධ්‍යයනයක් අපි සිදු කරා. විශේෂයෙන් ජනමාධ්‍ය ආයතනවල හිමිකම් අනුකූල කොහොමද කටයුතු කරන්නේත්, ඒ වගේම අභ්‍යන්තරික මාධ්‍ය ආයතනවල අභ්‍යන්තර කාරණා කොයි ආකාරයෙන් සකස් වෙලා තියෙනවද කියන කාරණා පිළිබඳවත් අපට අද දවසේ කතා බහ කරන්නට ලැබුණා. විශේෂයෙන් 10 වසර මාධ්‍ය අධ්‍යයනය හදාරන දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට ඉතා අත්වැලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ කාරණා පෙළ පොතේ විස්තරාත්මක කාරණා බොහොමයක් පුතේ මේ හා සම්බන්ධව සඳහන් වෙනවා. ඒවා හා සම්බන්ධ කරගනිමින් මේ වැඩසටහනත් ඔබේ දැනුම වර්ධනය කරගන්න භාවිතර ගන්න කියන කාරණාව සඳහන් කරනවා. විශේෂයෙන් පුතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබට වගේ මේ වගේම උසස් පෙළ විභාගයට පෙනී සිටින මේ වැඩසටහන අහන දරුවන්ට මොන හරි මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළව ගැටලු කාරණා තිබුණොත් එහෙම මෙන්න මේ දුරකථනයේ අංකයට ඔබේ ඇමතුමක් ලබා දීලා විමසීම් කරන්න, එහෙම නැත්නම් එහෙම ඔබට උදව්පකාර කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. 0.71.045.7484 0.71.045.7484 ඒ වගේම 0.77.4922.197 කියන දුරකථන අංක දෙකට කතා කළා. මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළ ගැටලු කාරණා ඔබට යොමු කරන්න පුළුවන්. ඒ අදාළ දේවල් වලට ඔබට පිළිතුරු ලබා දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සුබ දවසක්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ 10 ශ්‍රේණියේ දරුවන් සඳහා පාඩම කියලා දුන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තුව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් ගුරුපියාණන්. අයිබවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මත් අපි වෙ